ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමඟ sps.com.au/sinhalese.
දැන් එහෙමනම් අපි වෙලාව වෙන් කරගනිමු ශ්‍රී ලංකාවේ තත්ත්වීති පිළිබඳව කතා බහ කරන අපේ සතියේ ශ්‍රී ලාංකීය පුවත්වීම සුමාරම්භ කරන්නට. අපි ජීවත් වෙන රට ඔස්ට්‍රේලියාවෙත් අපි පැමිණි රට අපේ මව්බිම ශ්‍රී ලංකාවෙත් දේශපාලනික තත්ත්වය උණුසුම් මේ දවස්වල. තවත් උණුසුම් දේශපාලන සතියක් ශ්‍රී ලංකාව පසු කළා. එහි තියෙන විශේෂතා පිළිබඳව කතා බහ කිරීම අපි ආරම්භ කරමු. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ සිට තොරතුරු වාර්තාකරණයට සූදානමින් සිටින මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමගින්. අයිබෝවන් සුබෝදැසනක් මනෝජ්.
අයිබෝවන් සුබෝදැසනක් දිලුක්ෂි.
කාලයක් තිස්සේ කතා බහ වෙමින් තිබුණු, දැන් පසුගිය කාල වකවානුවේදී විශේෂයෙන්ම මේ ගෝටා ගෝ හෝම් කියන මේ කතාවත් එක්ක තවදුරටත් තීව්‍ර වුණු 21 වෙනි සංශෝධනය පිළිබඳව කතා බහ කරන්න අපි කැමැති. 20 වෙනි සංශෝධනයේ අහෝසි කළා, 19 වෙනි සංශෝධනයේ තියෙන ඇතැම් කරුණු බලාත්මක කළා, තවත් සංශෝධන එකතු කළා, 21 වෙනි සංශෝධනය ගෙන එනට සූදානම් වගට අපිට තොරතුරු ලැබෙනවා අද දවසේදී. ඒ සඳහා තියෙන සූදානම කොහොමද?
ඔව්, අලුත් කැබිනට් මණ්ඩලයේ පත් වුණු අධිකරණ අමාත්‍යවරයා විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා අද දවසේ 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න සූදානම් කියලා වාර්තා වෙනවා. මේ කෙටුම්පත අග්‍රමැතිවරයා, අධිකරණ ඇමතිවරයා, නිවල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා, නීතිපතිතුමා, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, තම නීතිඥවරුන් කීප දෙනෙක් සම්බන්ධ වෙලා සකස් කරලා තියෙන බව තමයි වාර්තා වෙන්නේ. ඒ අනුව 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට වඩා එහා ගිය ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ඊට ඇතුළත් කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ස්වාධීන කොමිෂන් සභා දෙකක් අලුතෙන් හඳුන්වලා දීලා තියෙනවා. එකක් විගණන සේවා කොමිෂම, අනෙක ප්‍රසම්පාදන කොමිෂම. ඒ වගේම මහ බැංකු අධිපතිවරයාගේ පත්කිරීමේ බලය අලුත් ව්‍යවස්ථා සංශෝධනයෙන් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සභාවට පවරලා තියෙනවා. ඒත් එක්කම විගණන කොමිෂම සහ ප්‍රසම්පාදන කොමිසම රාජ්‍යංශයේ මේ සිද්ධ වෙනවා කියලා චෝදනා කරන අල්ලස් ගැනීම්, දූෂණ වංචා වළක්වන්න අවශ්‍ය අලුත් නීති ප්‍රතිපාදන එක්කාසු කරලා තියෙනවා. ඒ වගේම ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පැමිණීමේ අවස්ථා අහිමි කරලා, එව නැත්නම් ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තු නියෝජනය තහනම් කරලා 20 වෙනි සංශෝධනයේ අලුත් යෝජනා ඇතුළත් කරලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. අද කැබිනට් රැස්වීම, අධිකරණ ඇමතිවරයා ඊට මේ සංශෝධනයේ හෙටුම්පත අද ඉදිරිපත් කරන්න නියමිත වෙලා තියෙනවා.
හොඳයි, ඒ සම්බන්ධයෙන් අලුතෙන්ම පත් වුණු කැබිනට් අමාත්‍යවරයා අධිකරණයේ බන්දනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කර සිටියේ මේ ආකාරයට.
21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට කිටුම්පත් කර තිබෙනවා. එය සඳුදා සන්ධ්‍යා භාගයේ පවත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. 20 වෙනි සංශෝධනය මගින් හඳුන්වා දුන් ප්‍රතිපාදන ඉවත්කොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 19 වෙනි සංශෝධනය මගින් හඳුන්වා දුන් ප්‍රතිපාදන නැවත හඳුන්වා දීම මේ මගින් සිද්ධ වෙනවා. දැනට පවතින පොලිස් කොමිෂන් සභාව සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ඒ වගේම අල්ලස් කොමිෂන් සභාව දුර්වල මට්ටමක පවතින නිසා ඒවායේ ස්වාධීනත්වය තහවුරු කරන ආකාරයට අවශ්‍ය විධිවිධාන මේ පනතින් ඉදිරිපත් කර තිබෙන අතර 20 වෙනි සංශෝධනය මගින් අහෝසි කරනු ලැබූ ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ විගණන සේවා කොමිෂන් සභාව නැවතත් ඇති කිරීම මෙම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කරලයි තිබෙන්නේ. ඒ වගේම ද්විත්ව පුරවැසියනට පාර්ලිමේන්තු මන්ත්‍රී දුර දැරීම, අමාත්‍ය දුර දැරීම වැළැක්වීම පිණිස අවශ්‍ය ප්‍රතිපාදනත් මෙම සංශෝධනයට ඇතුළත්.
හොඳයි, මේළඟට ප්‍රමුඛ වශයෙන් අවධානයට ලක්වන්නේ කැබිනට් පොරය සම්බන්ධව. කැබිනට් අමාත්‍ය තනතුරු ලබා ගැනීම උදෙසා අභ්‍යන්තරිකව පවතින මතවාද ගැටුම්, විවිධ පුද්ගලයින් යම් පක්ෂමාරු කිරීම, පක්ෂ හැරයාම් මේ වගේ තත්ත්වීත් අපිට වාර්තා වෙනවා. අපි පසුගිය සතියේදී කතා බහ කරනකොට මනෝජ් සඳහන් කිරීමක් කළා, කැබිනට් එක 18 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් එකක් වෙන්න තමයි යන්නේ කියලා. එතනදී පොහොට්ටුවට 8ක්, සජබෙට 5ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 2 දෙනෙක් වගේ තත්ත්වයක් තමයි ඒ වෙනකොට තිබුණේ. හැබැයි දැන් මේක සංඛ්‍යාත්මකව වැඩි වෙමින් තියෙනවා. ඒ අතරතුරේදී කැබිනට් තනතුරු බෙදා දීමේ යම් අර්බුදයකට මුහුණ දෙමින් සිටිනවා කියලායි තොරතුරු වාර්තා වෙන්නේ. සවිස්තර තොරතුරු දැනගන්න කැමැතියි ඔබ මේ සම්බන්ධව.
ඔව් දැන් ජනාධිපතිවරයයි අගමැතිවරයයි සියලු දෙනා ඇතුළත්ව කැබිනට් මණ්ඩලය 25කට සීමා කරන්න තීරණය කරලා තියෙනවා. මේ සංඛ්‍යාවෙන් 10ක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට, ඒකෙන් 5 දෙනෙක් මේ වෙනකොට දිවුරුම් දීලා තියෙනවා. එතකොට ඇමති ධූර 5ක් තව පොදු ජන පෙරමුණට වෙන් කරලා තියෙනවා. මේකටත් මන්ත්‍රීවරු 40 දෙනෙක් විතර ඉල්ලීම් කරලා තියෙනවා කියලායි වාර්තා වෙන්නේ. දැනට දිනේෂ් කුණවර්ධන සහ EPDP නායක ඩග්ලස් දේවානන්ද ඇමතිවරු පත්වල ඉන්නවා. ඔවුන් අතහැරුණාට පස්සේ අනෙක් කණ්ඩායම් තමයි ඒ අතහැරුණාට පස්සේ කියලා කියන්නේ ඔවුන් ආණ්ඩුව නියෝජනය කරත් වෙනත් දේශපාලන පක්ෂ නායකයින් ඔවුන් EPDP ඩග්ලස් දේවානන්ද ඒත් එක්කම මහජන එක්සත් පෙරමුණ දිනේෂ් කුණවර්ධන අමාත්‍යවරුන් නියෝජනය කරනවා. සෙසු පක්ෂ කණ්ඩායම් නියෝජනය කරලා දැනටමත් නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්, එතකොට විජේදාස රාජපක්ෂ, හරින් ප්‍රනාන්දු, මනුෂ නායකකාර, නලින් ප්‍රනාන්දු, ටිරාන් අලස් කියන ඇමතිවරු ඇමති දුරවල දිවුරුම් දීලා තියෙනවා. ඒතකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සමගි ජනබලවේගයට තවත් එක ඇමති දුරයක් ගානේ වෙන් කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. කොමුණත් මේ සතියේ අද දවසේ හෝ ඉදිරි දිනක බොහෝ විට අද දවසේ කැබිනට් මණ්ඩලයේ සම්පූර්ණ වෙයි කියලා වාර්තා වෙනවා. කැබිනට් මණ්ඩලයේ ඉතුරු පිරිසයි රාජ්‍ය අමාත්‍යවරුයි දිවුරුම් දෙන්න නියමිත වෙලා තිනෝ. රාජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාවක් 30කට නොවැඩි රාජ්‍ය අමාත්‍යවරුන් ප්‍රමාණයක් පත් කරන්න තමයි දැනට කැබිනට් මණ්ඩලයේ සකස් කිරීමේදී යෝජනා වෙලා තියෙන්නේ.
ඔව් දැන් අර මේ පසුගිය සතිය පුරාම කතා බහ වුණානේ හරින් මනුෂ දෙදෙනා පිළිබඳව. ඔවුන් සජබෙන් ඉවත් වෙලා මේ කැබිනට් අමාත්‍ය තනතුරු ලබා ගැනීම සඳහා මේ යම් මුදල් ලබා ගත්තාද, එහෙමත් නැත්නම් පක්ෂේ පාවල දුන්නද, මේ වගේ නොයෙකුත් කතන්දර අපිට ඇහෙනවා. අභ්‍යන්තරිකව සමහරලාට වෙනත් තොරතුරු මේ පසුපස තියෙනටත් පුළුවන්. ඒ සම්බන්ධව මේ දැනගන්න කැමතියි ඊළඟට.
ඔව් දැන් අපි දැක්කා ඔය අවසාන තීරණය ගන්න කලින් ඔය අලුත් කැබිනට් මණ්ඩලය පත් වෙන්න කලින් විපක්ෂ නායකවරයාත් මාධ්‍ය හමුවේ සඳහන් කළා මුදලට මන්ත්‍රීවරුන් එක්කාසු කිරීමේ සෙල්ලමක ආයමත් ආණ්ඩු පක්ෂයෙන් නිරත වෙලා ඉන්නවා කියලා ඔහු චෝදනා කරා. ඒක පැත්තක්. අනෙක් පැත්තෙන් ඔය හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායමක් පක්ෂවලින් එළියට ඇවිල්ලා සාකච්ඡා කරමින් හිටිය. මේ වෙලාව රට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. දේශපාලන අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. ඒත් එක්කම සමාජයේ වශයෙන් යම් අස්ථාවර භාවයන් සමාජයේ සකස් වෙමින් තියෙනවා. ඒවා පිළියෙල කරන්න, ඒවා සකස් කරන්න පක්ෂ පැත්තකට දාලා කෙටි කාලීනව මාස 6ක විතර කාලයක් අන්තර්කාලීන ආණ්ඩුවකට යන කියන යෝජනාව තිබුණා. ඒක දේශපාලන පක්ෂ වලට ආරාධනා කළේ. නමුත් පක්ෂ ප්‍රතික්ෂේප කරා. මන්ත්‍රීවරු හැටියට ඔවුන් එළියට ඇවිල්ලා ඒ කටයුතු සිද්ධ කරා. ඒ කියන්නේ අමාත්‍ය දුර බාර අරගෙන වැඩ කරා. හරින් ප්‍රනාන්දු ඇමතිවරයා අලුත් තනතුර බාරගත්තයින් පස්සේ එළියට ඇවිල්ලා කිව්වේ මේ උත්සාහ කිරීමක් තමයි අපි කරන්නේ. දැනට ඔවුන්ට සමගි ජන බලවේගයෙන් විනය ක්‍රියාමාර්ග ගන්න නියමිත වෙලා තියෙනවා. පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන්න නියමිත වෙලා තියෙනවා. එතකොට ඔවුන්ට සජබේ ස්ථානයේ නැතුනොත් දේශපාලන පක්ෂයක් පවා අහිමි වෙන තැනක තියෙන්නේ. එතකොට ඔවුන් එළියට ඇවිල්ලා මේ ගත්තු අවිනිශ්චිත තීරණයක්. ඉතින් ඔවුනුත් කියන්නේ විශේෂයෙන් හයින් ප්‍රනාන්දු ඇමතිවරයාත් කියන්නේ ඉස්සරහට මේ වැඩේ කරගෙන යන්න ඉඩ දෙන්නේ නැත්තම් ඔහුගේ වචනෙම කියනවා නම් බැසිල් රාජපක්ෂ වගේ කණ්ඩායම් කකුලෙන් අදිනවා නම් ඔවුන් එතනිනුත් එළියට එන්න සූදානම් කියලා එක පැත්තකින් කියලා තියෙනවා. මනුෂ්‍ය නායකකාර ඇමතිවරයාත් එහෙම සඳහන් කරලා තියෙනවා. කොමුණත් ඔවුන් පක්ෂෙන් එළියට ඇවිල්ලා අමාත්‍ය තනතුරු අරගෙන තියෙනවා. ඒක තමයි ඔවුන්ගේ පැත්තෙන් බැලුවොත් කාරණේ. ඔබට මතකයි අපි කිව්වා සුසිල් ප්‍රේමජයන් ඇමතිවරයාත් එක්ක අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා අමාත්‍ය දුරේක දිවුරුම් දෙයි කියලා. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ. මාධ්‍ය අනුර යාපා මන්ත්‍රීවරයාගෙන් විමසීමක් කළා ඇයි මේ අමාත්‍ය දුරයක් අරගෙන මේ කටයුත්තට සම්බන්ධ නොවෙන්නේ කියලා. එහිදී අනුර යාපා මන්ත්‍රීවරයා කිව්වේ තවදුරටත් පෝට්ටුවේ හිටපු කණ්ඩායම් විවිධ ක්‍රියාකාරකම් වල විවිධ දේශපාලන අත්පෙවීම් වල නිරත වෙලා ඉන්නවා. ඒ හින්දා ඒ ගැන බලාගෙන ඉන්නවා. නමුත් ඔවුන්ට ලබා දෙන්න පුළුවන් සහයෝගයක් ලබා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. එක පැත්තකින් මේ සඳහන් කළේ බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා තවදුරටත් මේ දේශපාලන ක්‍රියාවලියට අතපොවනවා, එහෙම නැත්නම් මේ ක්‍රියාවලිය නිරත වෙලා ඉන්නවා කියන කාරණේ. ඉතින් ඔයනි අස්ථාවරතා මැද්දි තමයි ඇමති මණ්ඩලයේ දිවුරුම් දුන්නේ. ඔබ අහපු හරින් මනුෂ්‍ය ප්‍රශ්න වගේම අනුර යාපා මන්ත්‍රීවරයාත් එවැනි අදහස් තමයි දැක්වුවේ පසුගිය සතියේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකලාපය මොකක්ද මේ අවස්ථාවේදී? දැන් එතනත් යම් ප්‍රශ්න තියෙනවනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා විදිහට මෛත්‍රීපාල සිරිසේන මහතා එකමතයක ඉන්නවා. ආණ්ඩුවට සම්බන්ධ වෙන්න යන්න ඕනේ නැහැ, පැත්තකින් නම් උදව් කරන්න ඕනේ කියලා. හැබැයි තවත් පිරිසක් ඉන්නවා යන්න ඕනේ, ගිහිල්ලා ඇමතිකම් කැබිනට් ඇමතිකම් බාර අරගෙන වැඩ කරන්න ඕනේ කියන මතය. දැන් මේ වෙනකොට එහි අභ්‍යන්තරික තත්ත්වය කොහොමද?
ඕක දැන් ටික කාලෙක ඉඳලා ඇදී ඇද තිබුණු ප්‍රශ්නයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මොන තීරණයක් ගත්තත් ආණ්ඩුවට එකතු වෙලා වැඩ කරන්න කැමති කීප දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නවා කියන ගැටලුව තිබුණා. මම හිතන්නේ අවසාන වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවට උදව් කරනවා, නමුත් තනතුරු බාර ගන්න නැහැ කියන ස්ථාවරයේ හිටියේ. කොහොම වුණත් දැන් අපි දැක්කා නිමල් සිරිපාල සිල්වා අමාත්‍යවරයා දිවුරුම් දීලා තියෙනවා. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන්නේ. බදුල්ල දිස්ත්‍රික්කම නියෝජනය කරන චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා කියලා තිබුණා. පක්ෂේ මොන තීරණේ අරගත්තත් මේ වෙලාවේ ඌ ආණ්ඩුවට සහයෝගය දීලා වැඩපිළිවෙලක නිරත වෙනවා කියලා පාර්ලිමේන්තුවේ ඔහු ප්‍රසිද්ධිය සඳහන් කළා. ඊට අමතරව තවත් කීප දෙනෙක් ආණ්ඩුව සමග එකතු වෙලා වැඩ කරන්න සූදානම් වෙනවා කියලා වාර්තා වෙනවා. පක්ෂේ තීරණයට පටහැනිව ගිහිල්ලා මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, ඔය කලින් සඳහන් කරපු චාමර සම්පත් දසනායක, මේ අය ආණ්ඩුවට සම්බන්ධ වෙනවා කියලා තමයි දැනට වාර්තා වෙන්නේ. නාවික ගුවන් සේවා වරාය අමාත්‍ය ධුරය හම්බ වුණා නිමල් සිරිපාල සිල්වා මන්ත්‍රීවරයාට, දැන් මහින්ද අමරවීර ඇමතිවරයාට කැබිනට් අමාත්‍ය ධුරයක් හම්බ වෙනවා කියලා වාර්තා වෙනවා. අනෙක් හතර දෙනාගෙන් 3 දෙනෙකුට විතරක් රාජ්‍ය අමාත්‍ය ධුර ගොඩක් දුරට පිරිනමන්න නියමිතයි කියලා වාර්තා වෙන්නේ. දැන් ඔය පෞගිය දවසක ජනාධිපතිවරයා මුණ ගැහිලා සාකච්ඡා කිරීමේ අවස්ථා කීපයක් තිබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. ඊට නිමල් සිරිපාල සිල්වා අමාත්‍යවරයව සම්බන්ධ කරගත්තේ නැහැ කියලා වාර්තා වෙනවා. ඔහු කතා කරලා ඔහුට ඒ රැස්වීමට සම්බන්ධ වෙන අවශ්‍යයි කියලා දෙනවා. නමුත් සහභාගී කරගෙන නැහැ. ඒකට හේතුව තමයි පක්ෂයට පරිබාහිරව ගිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් ජනාධිපතිවරයා මුණ ගැහිලා පෞගිය දවස්වල තනතුරු ආදී කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තියෙනවා. ඒක පක්ෂයේ තීරණයට පටහැනි. ඒ හින්දා පක්ෂයේ සහභාගී වෙන රැස්වීමට ඔවුන් සහභාගී කරගන්නේ නැහැ කියලා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කරලා තියෙන්නේ. කොහොමද නිදහස් පක්ෂයේ තීරණය තනතුරු බාර ගන්නේ නැහැ, ආණ්ඩුවට අවශ්‍ය ලෑ උදව් කරනවා කියන එක. නමුත් දැන් 6 දිනක් විතර ආණ්ඩුවට ඍජුව සම්බන්ධව වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම තවත් කුඩා වෙනවා පක්ෂයක් විදිහට බැලුවොත් පාර්ලිමේන්තු නියෝජිතේ.
මනෝජ්, මම දැනගන්න කැමතියි දැන් මේ වෙනකොට පත්වීම් සංඛ්‍යාව සහ ඔවුන්ගේ විෂය පත මොනවද කියලා.
ඔව්, දැන් කැබිනට් අමාත්‍යවරු 9 දෙනෙක් පසුව පත් වුණා. ඊට කලින් 4 දෙනෙක් පත් වුණා. නිමල් ශ්‍රීපාල ද සිල්වා වරාය නාවික ගුවන් සේවා ඇමතිවරයා, අධ්‍යාපන ඇමතිවරයා විදිහට සුසිල් ප්‍රේමජයන් දිවුරුම් දුන්නා, කෙහෙලේ රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමතිවරයා, විජේදාස රාජපක්ෂ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විදිහට කටයුතු කළා. ඊට එක්කම හරින් ප්‍රනාන්දු සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා, මනුෂ්‍ය නායකකාර කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා, රමේෂ් පතිරණ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා, නලින් ප්‍රනාන්දු වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිත අමාත්‍යවරයා, ඊට අමතරව ටිරාන් නලස් මහජන ආරක්ෂක අමාත්‍යවරයා විදිහට දිවුරුම් දුන්නා.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන් පසුගිය සතියේ සිදුවුණු තවත් විශේෂතා අතරට අපිට සඳහන් කරන්න පුළුවන් මේ අඟහරුවාදා සිදුවුණු ආණ්ඩුපක්ෂයේ රැස්වීම. එතනට පසුගිය කාලයේදී විශාල වශයෙන් ආන්දෝලනාත්මක කාරණාවක් බවට පත් වෙලා තිබුණු නිර්පාක්ෂික අරගලයේ වලට පහර දීම සම්බන්ධව වන සිදුවීම සහ ඒ සඳහා වන පොලිස්පතිවරයාගේ සාක්ෂි විමසීම සහ ඔහු ප්‍රකාශ කරපු අදහසුත් මූලික වෙලා තිබුණා. පොලිස්පතිවරයාට ටිකක් විශේෂිත අවධානයක් යොමුලා තිබුණා. මා කැමති එතනදී සිදුවුණු දෑ පිළිබඳව දැනගන්න.
ඔය මේ නවවෙන්න සිද්ධ වෙච්ච සිද්ධිය ඊට පස්සේ රාත්‍රී කාලයේදී සහ එදා දවස ඇතුලේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිද්ධ වීමට පොලිස්පතිවරයා ඍජුව වග කියන්න ඕන කියන කාරණයක් පාර්ලිමේන්තුවේදී රමේෂ් පතිරණ ඇමතිවරයා ඉදිරිපත් කරා, දිගින් දිගට ප්‍රචෝදනා කරා. ජනාධිපතිවරයා ඒ තත්ත්වය වළක්වන්න කියලා තියෙද්දි පොලිස්පතිවරයා ඒකට හරි මැදිහත් වීමක් කරේ නැහැ කියලා ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයෙක් විදියට ටිකක් විවෘතව ප්‍රකාශයක් සිද්ධ කරා. දේශපාලන මතයෙන් එළියට ඇවිල්ලා මේ අරලිගා මන්දිරයේදී උසිගැන්වීම් කරපු දේශපාලකයන් පවා චෝදනා කරා. ඒ අතර ඔබ කිව්වාගේ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම රැස්වීමට පොලිස්පතිවරයාට එන්න කියලා කිව්වා. ඒකට හේතුව තමයි මන්ත්‍රීවරුන්, ඇමතිවරුන්, ඊටපෝ ඇමතිවරුන් පොලිස්පතිවරයාට චෝදනා කිරීම. ඔහු ක්‍රියාමාර්ග ගත්තේ නැහැ කියලා අපි දැක්කා. මේ කණ්ඩායම රැස්වීම පැවැත්තිලා ටික වෙලාවකින් පොලිස්පතිවරයා මේ ස්ථානයට ඇවිල්ලා තියෙනවා. බොහෝ දිනෙක පොලිස්පතිවරයාට ටිකක් හැල්ලුවට ලක්වන ආකාරයේ අදහස් දැක්වීම සිද්ධ කරලා තියෙනවා. මේක ළමයෙකුට දෙන්න, එහෙම නැත්නම් නිලැඳුම කාන්තා කෙනෙකුට අන්දන්න කියලා වගේ චෝදනාත් පොලිස්පතිවරයාට කරලා තියෙනවා. රමේෂ් පතිරණ ඇමතිවරයාත් ආයෙමත් දිගින් දිගටම කියලා තියෙන්නේ අරලිගා මන්දිරේ ආපු අය ගාලු මෝදරට එන්න නොදී ඉක්මනට විසුරුවා හරින්න කියලා පොලිස්පතිවරයාට ජනාධිපතිවරයා නියෝග කරේ තමන් ඉස්සරහදී. ඒහෙත් පොලිස්පතිවරයා ඒක ගානකට ගත්තේ නැහැ. ඒ නිසා මේ විනාශය ඇති වුණා කියලා තිබුණා. ඒත් එක්කම චන්න ජයසුමන, විමල වීර දිසානායක කියන මන්ත්‍රීවරුත් අදහස් දක්වලා බොහොම හැඟුම්බරව කතා කරලා තිබුණා. පොලිස්පතිවරයාත් ඒකට උත්තර දීලා තිබුණා. ඔව් කියලා තිබුණේ මේ සිදුවීම් ඇතිවලා තියෙන ගොඩක් ප්‍රදේශවල OIC ලා පත් කරගෙන තියෙන දේශපාලනඥයින්ගේ වමනාවට ඒ හින්දා තමන් පත් කරගත්තු OIC ලම තමයි මේ තත්වෙදී ක්‍රියා නොකර ඉඳලා තියෙන්නේ කියන චෝදනාව පොලිස් ප්‍රතිවරයා අනිත් පැත්තට කරලා තිනවා. ඒ වගේම මන්ත්‍රීවරුත් අනිත් පැත්තට පොලිස් ප්‍රතිවරයාට චෝදනා කරලා තිනවා. මේක දීලා තියෙන්නේ පොලිස්පතිකම දීලා තියෙන්නේ නුසුදුසු කෙනෙකුට මේ ආදී වශයෙන් දිගටම චෝදනා කරලා තිනවා. ඊට පස්සේ පොලිස් ප්‍රතිවරයා පොලිසිය විශේෂභාර අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලියුමක් යොමු කරලා තිනවා. ඒකෙදී ඔවුන් කියන්නේ පොලිස්පතිවරයා කියන්නේ 2021 ජනවාරි 1 ඉඳලා නොවැම්බර් 3 වෙනිදා දක්වා කාලයට අදාළව පොලිස් ස්ථානාධිපතිවරු විදිහට පත්වෙච්ච 126 දෙනෙක් සම්මුඛ පරීක්ෂණයක් සඳහාවත් සහභාගී වෙලා නැහැ. ඒත් එක්කම මේ කාලය ඇතුලේ පොලිස් ස්ථානාධිපතිවරු 184 දෙනෙක් පත් කරලා තිනවා. සම්මුඛ පරීක්ෂණයට සහභාගී වෙලා පොලිස් ස්ථානාධිපති දොරයක් සඳහා නිර්දේශ වුණේ නැති නිලධාරීන් 3 දෙනෙකුත් ස්ථානාධිපතිවරුන් විදිහට පත් කරලා තිනවා කියලා මේ ලිපිය සඳහන් කරලා තිනවා. ඉතින් ඒකෙන් ඔහු කියන්නේ නුසුදුසු අය අදාළ පරිශාදන මට්ටම් වල නැති අය තමයි පොලිස් නිලධාරීන් මේ OIC ල විදියට පොලිස් ස්ථානාධිපතිවරුන් විදියට පත්වලා තින්නේ. වගේම දේශපාලනඥයන්ගේ අභිමතය පරිදි තමයි Tamange ප්‍රදේශයට OIC පත් කරලා තින්නේ. මේ තත්වයන් ඇතුළේ ක්‍රියාමාර්ග නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වුණේ නැහැ. අද අනිත් OIC ලට සමහරලාට අදාළ කැපැසිටි එක ධාරිතාවක් නැහැ කියලා චෝදනා කරලා තියෙනවා. ඉතින් යනුව බැලුවට පස්සේ ගිය සතියේ පොලිස් ප්‍රතිවරයාට ඍජු චෝදනා එල්ල වුණා. ඒ අතර මේ හමුදා ප්‍රතිවරයාටත් චෝදනා එල්ල වෙලා තිබුණා. මේ ප්‍රචණ්ඩ ක්‍රියා මැඩ පවත්වන්න සක්‍රීය විදිහට දායක වුණේ නැහැ කියලා. මෙවැනි චෝදනා එල්ල වුණු කණ්ඩායම් රැස්වීමක් හැටියට තමයි ගෙවුණු කණ්ඩායම් රැස්වීම අවසන් වුණේ.
අවසාන වශයෙන් දැනගන්නට කැමති මනෝජ්, මේ වෙනකොට ලංකාවට මුහුණ දෙන්නට සිදු වෙලා තියෙන ඩොලර් අර්බුදය සහ ආර්ථික තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරද්දී, ණයගැවීම පිළිබඳව සාකච්ඡා කරද්දී යම් විශේෂිත තොරතුරක් වාර්තා වෙනවා. ශ්‍රී ලංකාවට අකමැත්තෙන් වුණත් ණයගැවීම පැහැර හරින්නට සිදු වුණා කියලා මේ ගෙවිලගේ සතියේදී මේ ශ්‍රී ලංකා මහ බැංකුවට. මොකක්ද මේ වෙලා තියෙන්නේ? දැන් අමාරු තත්ත්වයන් යටතේ හෝ ණය ගෙවමින් හිටියා ශ්‍රී ලංකාව, මෙවැනි වූ තත්ත්වයක් උද්ගත වෙන්නට දැන් මේ තියෙන දැඩි ආර්ථික අවපාතිය බලපාන්නට ඇති අනිවාර්යෙන්ම. ඒ පසුපස තියෙන තොරතුරු දැනගන්න කැමතියි.
ඔ මේ ආර්ථික අර්බුදයේ හමුවේ ණය තවදුරටත් ගෙවන්නේ නැහැ, ගෙවන්නේ නැති වෙන්න හේතුව ගෙවන්න බෑ, සල්ලි නැහැ, විදේශ සංචිත නැහැ කියන කාරණය මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව අධිපතිවරයාගේ පැත්තෙන් සඳහන් කරලා තියෙනවා. යනු බැලුවට පස්සේ අවුරුදු 70කට වඩා වැඩි ඉතිහාසයේ ලංකාව පළවෙනි වරට, ශ්‍රී ලංකාව පළවෙනි වරට ණය ගෙවීම නිල වශයෙන් පැහැර ඇරියා. ඒ අනුව මේ ස්වෛරීත්ව බැඳුම් කරවල පොලිය ගෙවන්න ලබා දුන්නු සහන කාලයත් අවසන් වෙලා තිබුණේ. ඒ අනුව ලංකාව ඇමරිකන් ඩොලර් මිලියන 78ක මුදලක් ගෙවන්න තිබුණා. ඒ තත්වය මගහැරිලා ගියා. මහ බැංකුව අධිපතිවරයාත් ඒ පිළිබඳව සඳහන් කළා. දැන් මේකට යම් ණය වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න, ණය ප්‍රතිවිරුවගත කරන්න, ජාත්‍යන්තරේ සහාය ලබා ගන්න උත්සාහ කරමින් ඉන්න වෙලාවේ මේ ලංකාව සම්බන්ධයෙන් ණය වැඩසටහන ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක පැවැත්වෙන තාක්ෂණික සාකච්ඡා හෙට දවසේ මැයි 24 වෙනිදා අවසන් කරන්න අපේක්ෂා කරනවා කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරලා තිබුණා. දේශපාලන ආර්ථික වශයෙන් සිදුවන ශ්‍රී ලාංකේය තත්ත්වයන් සමීපව නිරීක්ෂණය කරලා ඊට අදාළ ඉදිරි තීරණ ගන්නවා කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැත්තෙන් සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම අපි දැක්කා G7 කණ්ඩායමේ මූල්‍ය ප්‍රධානීනුත් ලංකාව සම්බන්ධයෙන් පහුගිය දවසක තිබුණු රැස්වීමකදී සාකච්ඡා කරලා තිබුණා. ඔවුන් කියලා තිබුණා ලංකාව සඳහා ණය සහන ලබා දීමේ උත්සාහයට ඔවුන් සහාය ලබා දෙනවා. සාර්ථක ණය වැඩසටහනක් ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්කත් ඵලදායී විදිහට සාකච්ඡා කරද්ද කියලා ලංකාවෙන් ඉල්ලා ඉන්නවා. ඒ වගේම ශ්‍රී ලංකාවට සංසන්දනාත්මකව කොන්දේසි මත ණය ලබා දෙන්න කියලා අනිත් රටවල්වලුත් ඉල්ලා සිටිනවා කියලා G7 කණ්ඩායම, ලෝකයේ ආර්ථික බලවතුන් 7 දෙනාගේ කණ්ඩායමේ රැස්වීමේදී තීරණය කරලා තියෙනවා. ඒත් එක්කම දැන් ඖෂධ මිලදී ගන්න ඇමරිකන් ඩොලර් මිලියන 73ක් ලබා දෙන්න ලෝක බැංකුව සූදානම් වෙනවා. මේ ආදී වශයෙන් ආසියානු සංවර්ධන බැංකුව, ඉන්දියානු ණය ආධාර වැඩසටහන මේ යටතේ ලංකාව දෙස බලමින් ඉන්නවා. මේ බලන්නත් හේතුව IMF එකත් එක්ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සහයෝගයෙන් වැඩ කරලා ණය වැඩසටහනට යන්න තීරණය කිරීම කියලා වාර්තා වෙනවා. ණය ගෙවීම පැහැර හැරිය තමයි. නමුත් ඉදිරියේදී ආර්ථිකය ගොඩනගා ගන්න වැඩපිළිවෙලක ලෝකයේ සමග ජාත්‍යන්තර සමග එකබද්ධ වෙමින් ශ්‍රී ලංකාව මේ මොහොතේ කටයුතු කරමින් ඉන්නේ.
මේ ගෙවිල ගිය සතියේ ශ්‍රී ලංකාවේ උණුසුම් දේශපාලනික තත්ත්වීත්‍ය ඇතුළු එහා සබඳන කාරණා පිළිබඳව සමාලෝචනය කෙරෙන ප්‍රමුඛ කරුණු සමාලෝචනය කෙරෙන අපේ සාකච්ඡාවට අපි එහෙමනම් මෙතනින් නිමාව සනිටුහන් කරනවා. බොහොම ස්තුතියි මනෝජ් තොරතුරු රැගෙනාවට. මනෝජ් උදටියාවලයි ශ්‍රී ලංකාවේ සිට අපිත් එක්ක සුපුරුදු ලෙසින් සම්බන්ධ වුණේ. අපි අලිත් ලැබෙන සතියේ සඳදා හමුවෙමු මනෝජ්. ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි. බොහොම ස්තුතියි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යයකින් අපට සවන් දෙය හැකේ.